දැයි. එහෙනම් ප්‍රාර්ථනා වාක්‍ය සජ්ජායනා කරලා මේ අනුතුර සිදු ආරාධනාවක් සිද්ධ කරන්න කින් අනුතුර අපි භාවනා කරන්නට ආරම්භ යමහං වදාමි තං වදේත නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් අට්ඨාංග සමන්නාගතං උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ලෞතරා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ නමට උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරලා ලෝකයේ මිනිස්සු ඒ රටවල් වල මල් පූජා කරනවා දහස් ගාණක්. මල් මාලා පූජා කරනවා දසදහස් ගාණක්, ලක්ෂ කෝටි ගාණක්. කොඩි පූජා කරනවා ලක්ෂ කෝටි ගාණක්. කොඩි වැල් බුදුරජාණන් වහන්සේගේ නමින් ආහාර පාන වශයෙන් බුද්ධ පූජාවන් පවත්වනවා මහ විශාල ප්‍රමාණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජහායනා කරමින් වන්දනා කරනවා දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු. බෝධින් වහන්සේ යට චෛත්‍ය රාජානන් වහන්සේ වටා විහාරස්ථානවල නිවාසස්ථානවල ගෙවල්වල අරණිවල යෝගාශ්‍රමවල මේ ස්ථානවල බුදුරජාණන් වහන්සේගේ ගුණ කිය කියා වන්දනා කරන මිනිස්සු ස්වාමින් වහන්සේලා ලක්ෂ ගණන් ඉන්නවා. එක රටක නෙවෙයි, සෑම රටකම වගේ ලෝකයේ විවිධ රටවල්වල මිනිස්සු මේ විදිහට බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා, ගුණ සජ්ජහායනා කරලා පින් කරගන්නවා, කොඩි පූජා, සුවඳ පූජා, පහන් පූජා, මල් පූජා මේ සියල්ලක්ම මේ විදිහට සිද්ධ කරනවා. මේවා සිද්ධ කරන මිනිස්සුන්ගේ හිතවලට මහා විශාල පින් සිතිවිලි පහළ වෙනවා. විශාල පින්, විශාල කුසල් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ජීවමානව දැන් නැහැ. උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා කියන හිතාගෙන ලෝකයේ මිනිස්සු නානා ප්‍රකාර කැපසරු පූජා වස්තුන් සිද්ධ කරනවා. දැන් කවදාකවත්ම බුදුරජාණන් වහන්සේ ආසාවක් ඇති කරගත්තේ නැහැ තමන් වහන්සේට දෙවියෝ වඳිනවා මිනිස්සු වඳිනවා පූජා කරනවා කියලා කිසි දෙයක ඇලීමක් බැඳීමක් ආසා කිරීමක් කිසිම දෙයක් උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඊළඟට මේ උන්වහන්සේ ජීවමානව ශරීරයෙන් වැඩ ඉන්න කාලේ පිරිනිවන් පාණ්ඩ කලියෙන් ජීවමානව වැඩ ඉන්න කාලයේදී උන්වහන්සේ ළඟට ඇවිල්ලා ಗುಣ කියලා වන්දනා කරපු අය හිටියා. රජවරු, මැති ඇමතිවරු, දෙවිවරු, සිටුවරු, ඉතින් බ්‍රහ්ම රාජවරු ගොඩාක් හිටියා. උන්වහන්සේ ඒ කිසිම තැනකදී මේ මට වඳිනවා කියලා හිතක් පහළ කරගෙන යන්තම්වත් උන්වහන්සේගේ හිතේ මාන්නයක්, උද්දාමයක්, ආසාවක් ඇති වුණේම නැහැ. ඉතින් ඒ තරම් කිසිම දෙයකට ලෝකයට සම්බන්ධ කිසිම දෙයකට ඇලීමක් නැති හිතක් බුදුරජාණන් වහන්සේට තිබුණේ. ලෝකයට තිබෙන බැඳීමක් නැති හිතක්, ආසාවක් නැති හිතක් උන්වහන්සේට තිබුණේ. උන්වහන්සේගේ ශරීරයට පවා ආසාවක් උන්වහන්සේට නැහැ. ශරීරයට තමන් වහන්සේගේ අත් දෙක, දෑත, ඊළඟට ඇස් දෙක, ශරීරය, උන්වහන්සේගේ පාදයන් කිසිම දෙයකට උන්වහන්සේ ඇලීමක් බැඳීමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේට ලැබිලා තිබුණු ශරීරය සාමාන්‍ය ශරීරයක් නෙවෙයි. විශාල බලයක් ඇති, ඒ වගේම ශක්තිය තියෙන විශාල ශක්තියක්, විශාල බලයක් තිබෙන ප්‍රියමනාප ශරීරයක්, පාටවත් ශරීරයක්, වර්ණවත් ශරීරයක්, ඒ වගේම ප්‍රියමනාප සිත්කලු ශරීරයක් උන්වහන්සේට ලැබිලා තිබුණේ ඒ පෙර පිනක් නිසා. ඊළඟට උන්වහන්සේගේ ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටියා. ඒවා පිහිටන්නේ පෙර මහා විශාල පින්කම් සිද්ධ කරලා තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශරීරය සීරසේ පටන් පාදයේ දක්වාම උන්වහන්සේගේ කරපු පින් ලෝකයාට පෙන්눔 කරන, ලෝකයාට උන්වහන්සේ කරපු පින් කියාපාන, පිනෙන් පිරිච්ච, පිනෙන් නිර්මාණය වෙච්ච, කුසලෙන් නිර්මාණය වෙච්ච ශරීරයක්. ඉතින් ඒ ශරීරය කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ හිතේ කිසිම ලෝභයක්, ඇලීමක්, බැඳීමක්, මාන්නයක්, දෘෂ්ටියක් පිහිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිත හරියට නෙළුම් පතක් වගේ. නෙළුම් පතට වතුර වැටුනම ඒ වතුර නෙළුම් පතේ ගෑවෙන්නේ නැහැ, තැවරෙන්නේ නැහැ. ඒ නෙළුම් පත උඩ තිබුණත් වතුර කොලේ ගෑවෙන්නේ නැතුව තමයි තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ඒ හිතේ කිසිම දෙයක් මේ ලෝකේට උන්වහන්සේට ලැබිච්ච විහාර පිළිබඳව, උන්වහන්සේට ලැබිච්ච සිවුරු පිරිකර සේනාසන පිළිබඳව, උන්වහන්සේගේ ගෝල බාලයෝ පිළිබඳව, උන්වහන්සේ වැඩ ඉන්න තැන පිළිබඳව කිසිම දෙයකට උන්වහන්සේ ඇලීමක්, ඕනෑකමක්, බැඳීමක් මොකක්වත්ම නැහැ. උන්වහන්සේගේ හිත හරියට නෙළුම් පතක් වගේ. ලෝකයේ තියෙන දේවල් තැවරෙන්නේ නැහැ, ගෑවෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ නිකන් අර ලෝකයාට වැඳ පුදා ගන්නට, ලෝකයාට ධර්මයේ අහන්ඳ අවස්ථාවක් සලසා දෙන චරිතයක් හැටියට උන්වහන්සේ කරුණාවෙන් වැඩ හිටියා මිසක උන්වහන්සේගේ ජීවිතයේ දිගට පවත්වාගෙන යන්න ඕනෑ කියන හැඟීමක් උන්වහන්සේට තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ නිවන් අවබෝධ කරගෙන ඒ සංසාරයේ උන්වහන්සේ ශරීර පරම්පරාවක් දරාගෙන හිටියා. ඒ කියන්නේ දිව්‍ය ශරීර, බ්‍රහ්ම ශරීර, මනුෂ්‍ය ශරීර, වෙනත් ආත්ම භාවවලට ගැලපෙලා යන ශරීර මේවා ලැබුණා. ඒ ශරීරෙන් ශරීරයට උන්වහන්සේ මාරු වෙවි චිත්ත පරම්පරාව ආසාවත් එක්ක අරගෙන ආවා. දැන් මේ අවසානයේදී ලැබිලා තිබෙන අලංකාර විසිතර වූ බුද්ධ ශරීරයේ තමයි අවසාන ශරීරය. අවසාන ජීවිතය. අවසාන අවස්ථාව. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අවසාන ශරීරයට උන්වහන්සේ මෙතනින් මේ ශරීරය අතහැරලා දාලා අතහැරපු ගමන් ආයි නැවත ශරීරයක් කිසිසේත්ම හටගන්නේ නැහැ, පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥාන සෑම ජීවිතයකම සෑම ආත්ම භාවයකම ලැබුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නැවත ප්‍රතිසන්දි විඥානයක් හටගන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ජීවිතයේ තිබෙන හිතේ තිබෙන නොඇලීම ගැන හිතුවම මහා පුදුමයි. උන්වහන්සේ මේ සාමාන්‍යයෙන් ජේතවනාරාමයේ අවට නෙවෙයි, මගධ රාජ්‍යාවට නෙවෙයි, උන්වහන්සේට ලෝකයේ මේ සක්වලේ, පිටසක්වලේ, අනන්ත සක්වලයන්ගේ දේවල් පේනවා, දැනෙනවා. කිසිම දෙයකට මෙතනින් අනිත් තැනට, අතනින් වෙනත් තැනකට කියලා යන්න හිතන්ට උන්වහන්සේට අදහසක් පහළ වෙන්නේ නැහැ. ලෝභකමක්, මසුරුකමක් එහෙම දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ හිත හරීම ලස්සන, කෙලෙස් නැති නිසාම හැඩවෙච්ච ලස්සන ප්‍රබෝධමත් වූ, ඒ නිසාම සතුටක් පිරීලා තිබෙන හිතක්. අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට ওই විදිහට උන්වහන්සේගේ නිකෙලෙස් సంతානෙ වෙන අයගේ වගේ නෙවෙයි, රාගයක් පහළ වෙන්නේ නැහැ, තරහක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ, වෙන අය වගේ ඉරිසියාවක් ක්‍රෝධයක් හටගන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මහා පුදුම නිකෙලෙස්, කෙලෙස් නැති හරීම සාන්ත වූ හිතක් ලෞතුරා බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ. ඒ වගේම තමයි වෙනත් කෙනෙකුගේ හිතක සිහිය අවදි කරගන්න හරි අමාරුයි, නුවණ අවදි කරගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ හිතේ උන්වහන්සේ හැම වෙලාවෙම සිහියෙන්, හැම වෙලාවෙම නුවණින්, හැම වෙලාවෙම සම්පජඤ්ඤයෙන් තමයි වැඩ ඉන්නේ. ඒ නිසා සිහියෙන් නුවණින් නිතරම වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට තමන් කතා කරන දේ දැනෙනවා, ප්‍රකාශ කරන දේ දැනෙනවා, පේනවා, කරන ක්‍රියාව දැනෙනවා, පේනවා, පියවරක් තබනවා නම් ඒ පියවර දැනෙනවා, පෙනෙනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ හිතට, තමන් වහන්සේගේ කයට, කායික ක්‍රියාවන් වලට, වචනේට, වාචසික ක්‍රියාවන් වලට හොඳට හිත යොදලා සිහියෙන් යුක්තව කටයුතු කරන උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා අපි ඒ නිතර සිහියෙන් වැඩ හිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, මාන්නයක් නැති හිතක් තිබිච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ලෝභයක් නැති හිතක් පැවැත්වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, එවැගේම කරුණා මෛත්‍රී පිහිටුවාගත් හිතක් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එනිසා ඒ නිකෙලෙස් හිතක් ඇති බුදුරජාණන් වහන්සේට අපි එක මොහොතක හෝ වන්දනා කරනවා නම් අපිට එයින් ජනිත වෙන පින, ඒ කුසලයේ මහා විශාලයි, මහා ආනුභාව සම්පන්නයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරේ කරුණාවෙන්ම අවුරුදු 45ක තරම් කාලයක් වැඩ හිටියා. උන්වහන්සේ පරාර්ථකාමීව තමයි වැඩ හිටියේ. ඒ කියන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ මූලයේදී නිවන් අවබෝධ කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ කටයුතු ඉවරයි. ආයේ කරන්න දෙයක් උන්වහන්සේට නැහැ. හැබැයි ඉතිරි ජීවිත කාලයේම උන්වහන්සේ වැඩ හිටියේ ලෝකයටමයි. අනිත් සත්වයන් කෙරෙහි කරුණාවෙන්ම තමයි වැඩ හිටියේ. දානි දුන්නම වළඳනවා පැවැත්වීම සඳහා විතරයි, ලෝභයක් නැහැ. සේනාසනයක් පූජා කරාම පිළිගන්නවා ජීවිතයේ පැවැත්වීම සඳහා පමණයි, එතනින් එහාට දෙයක් නැහැ. නොයලිච්ච, නොබැඳිච්ච, ඒ වගේම නොවැළුණු, නොබැඳුණු, නිදහස් වූ හිතක් තමයි බුදුරජාණන් වහන්සේ දැරුවේ. එනිසා ඒ වගේ නිදහස් හිතක් තිබිච්ච, නොබැඳුණු හිතක් තිබිච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් තමයි අපි. එනිසා මේ පින්වතුන් උන්වහන්සේගේ ධර්මය, උන්වහන්සේගේ හිත අනුගමනය කරමින් ಗುಣ වඩන්ට අදිෂ්ඨාන කරගන්න. ඉතින් අපි දැන් මේ ටිකක් හිතට අරගෙන අද පූර්වාකෘතිය සිද්ධ කරලා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණත් අපි මෙනෙහි කරලා පූර්වාකෘතිය සිද්ධ කරලා අද විපස්සනා භාවනාව කරන්ට නිකලස් හිතක් හදාගන්න අපි සූදානම් වෙමු. හැම කිනාටම හොඳට භාවනා කරගෙන හිත සමාධි කරගෙන ಗುಣ වඩ아가න යන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, අපූර්වකෘතිය කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ විදිහට කියන්න. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කළ හේින්ද පරෝපදේශ රහිතව සමුදය ආර්ය සත්‍යය අවබෝධ කළ හේින්ද පරෝපදේශ රහිතව නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ කළ හේින්ද පරෝපදේශ රහිතව මාර්ග ආර්ය සත්‍යය අවබෝධ කළ හේින්ද සම්මා සම්බුද්ධනං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අෂ්ටවිද්‍යාවන්ගෙන්ද පසලොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වෙන බැවින් විද්‍යාචරණ සම්පන්න නං වනසේක මෙසේ අනන්ත වූ අපරිමාණ ගුණ ඇත්තා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ධම්මරත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ත්‍රිවිධ රත්නය මට නිවන් පිණිස සරණ වේවා. අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ත්‍රිවිධ රත්නය මට නිවන් පිණිස පිහිට වේවා. අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ත්‍රිවිධ රත්නය මට නිවන් පිණිස ආරක්ෂාවක් වේවා. හත් දෙක තැන්පත් කරලා මෛත්‍රී භාවනාවත් අපි මේ මොහොතේ මේ ප්‍රමාණයට ප්‍රමාණවත් වෙන විදිහට අපි වඩමු. අනන්ත බුදු ගුණ බලයෙන් මම වෛර නොවෙම්වා. මම තරහ නොවෙම්වා. මම නිදුක් වෙම්වා. මම නිරෝගී වෙම්වා. මම සුවපත් වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ సంతානයේ වෛර සිතුවිලි පහළ නොවේවා. තරහ සිතුවිලි පහළ නොවේවා. ක්‍රෝධ සිතුවිලි පහළ නොවේවා. අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ సంతානයේ මාන්නය පහළ නොවේවා. ඉරිසියාව පහළ නොවේවා. අනන්ත බුදු ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. මම නිරෝගී වෙම්වා. මම සුවපත් වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් මම වෛර නොවෙම්වා. මම තරහ නොවෙම්වා. මම නිදුක් වෙම්වා. මම නිරෝගී වෙම්වා. මම සුවපත් වෙම්වා. මාමින්ම මේ ආරාමයේ වසන්නා වූ සියලුම ස්වාමින් වහන්සේලා වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මාමින්ම මේ ආරාමයේ වසන්නා වූ සියලු සත්වයෝ මේ ගමේ වසන්නා වූ සියලු සත්වයෝ මේ නගරයේ වසන්නා වූ සියලු සත්වයෝ මේ පලාතේ වසන්නා වූ සියලු සත්වයෝ මේ රටේ වසන්නා වූ සියලු සත්වයෝ මුළු ලොවම වසන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම මේ ආරාමයේ පටන් දස දිසාවේම වසන්නා වූ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු අමනුෂ්‍යයෝ සියලු සත්වයෝම වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය ජීවිතය නියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මේ ඒකායන භාවනා මාර්ගය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා අධික තැම්පත් කරගෙන තමන්ගේ නෙත් දෙක පියාගෙන ඇස් දෙක පියාගෙන ශරීරයේ කෙලින් පිහිටුවා ගන්න. ශරීරයේ ඍජුව කෙලින් පිහිටුවාගෙන බෙල්ල කෙලින් තබාගෙන සුළු වේලාවක් පුරුදු විදිහට තමන්ගේ ශරීරයේ පිළිබඳව අවධානය යොදන්න. හිතේ පටන් පාදයන්තයේ දක්වාම ශරීරයේ පිහිටා තිබෙන විදිහ හොඳට දකින්න. දැන් සිහියෙන් තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස වලට යොමු වෙන්න. හුස්ම රැලි කීපයක් හත අටක් ඕනෑ කමින් දිගට ගන්න දිගට හෙලන්න. හුස්ම වැදෙන හැපෙන තැන හසු කරගන්න. ඉන් අනතුරුව ආනාපාන සතියේ භාවනාව සිද්ධ කරන්න සිහියෙන් නුවණින් හුස්ම ගන්නවා හෙළනවා. ඒ අතර වාරයේදී හුස්ම සිවුම් වෙලා යන්න පුළුවන්. ඒවට රැවටෙන්නේ නැතුව ඒ වගේම හුස්ම රැල්ල නැවතී හිටියාම පස්සේ නැති වුණාම කියලා හැඟීමක් ආවොත් එහෙම හිතන්නේ නැතුව තව ටිකක් සිහියෙන් හොඳට ඉන්නකොට මතුවෙනවා. හුස්ම රැල්ල ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම සිහියෙන් මෙනෙහි කරන්න අදිෂ්ඨාන කරගන්න. සිතුවිල්ලක් ආවොත් ආනාපාන සතියතාවකාලික නවත්තලා චිත්තානුපස්සනාවට හැරෙන්න.